ස්තුති. අද මට අවස්ථාවක් ලැබී තිබෙනවා
සගර ටූතච්චය. ගරම්තුමා
ස්තුති. අද මට අවස්ථාවක් ලැබිලා තියෙනවා, විශේෂයෙන්ම මේ පැරිස් ගිවිසුම අනුමත කරන අවස්ථාවේදී අදහස් එකතු කරන්න. අපි දන්නවා ගෝලීය උණුසුම ඉහළ යෑම මුළු මිනිස් සංහතියටම වෙන බලපෑමක් කියලා. 1982 දී මං හිතන්නේ පළවෙනි වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා රාජ්‍ය නායකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල පටන් අරගෙන COP1 නැත්නම් ඒ Congregation of Parties පළවෙනි සාකච්ඡාව තිබුණා. ඊට පස්සේ 1992 දී Earth Summit කියන සමුළුව තිබුණා. එතන තමයි මූලිකව මේ ගිවිසුමට යෝජනාවල් ඉදිරිපත් වුණේ. මේ COP1 එකේ ඉඳලා COP20 වෙනකොට 20 වතාවක් මේ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්න රටවල් 193ම සහභාගී වුණා. ඊට පස්සේ කියෝටෝ ගිවිසුමට සම්මුතියට ආවා. නමුත් කියෝටෝ සම්මුතියට එනකොට ප්‍රධාන රටවල් ඇමරිකාව, චීනය, ඉන්දියාව ඒ රටවලුත් ඒකට එකඟ වුණේ නැහැ. ඒ අවස්ථාවේදී ඉතින් මේ ලොකු විශාල රටවල් ඒක ප්‍රතික්ෂේප කළා. එතකොට එදා 1982 එදා ඇති වුණ එකඟතාවය ඇවිල්ලා මේ ලෝකයේ උණුසුම 1982 තිබුණ උණුසුමට 1°C එකක් +1 කියලා කියනවා, 1°C එකකින් සීමා කරන්නයි. නමුත් ඒක ඒ ගෝලීය උණුසුම සීමා කරන්න බැරි වුණා. අද 2016 දී ඒ ගෝලීය උණුසුම ඒ සීමාව ඉක්මවා ගිහින් තිබෙනවා. ඉතින් මේ උණුසුමේ ප්‍රශ්නය බොහෝ විශාල ප්‍රශ්නයක්. මොකද ලෝක ඉතිහාසයේම උණුසුම වසර ඇවිල්ලා 2016 ලෝක ඉතිහාසයේම, ලංකා ඉතිහාසයේ උණුසුම මාස දෙක ඇවිල්ලා මේ 2016 අප්‍රේල් මාසේ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්, විශාල ගැටලුවක්, විශේෂයෙන්ම මුළු ලෝකෙටම බලපානවා. නමුත් අපි වගේ දූපත්වලට සාගරයේ ඉහළ යෑම, වතුර ප්‍රමාණයේ ඉහළ යෑම නිසා අපි වගේ දූපත්වලට විශේෂයෙන්ම මේක බලපානවා. මේක කාගේ වරද වුණත් හුඟක් අයට වගකීම් තියෙනවා මේක පිළිබඳ, විශේෂයෙන් විශාල රටවල් වලට ඇමරිකාව ඇතුළුව. නමුත් අපි වගේ කුඩා රටවල් වලට මේ ප්‍රශ්නයට මුහුණ පාන්න සිදු වෙලා තියෙනවා. ඉතින් අද අලුත් සම්මුතියෙන් කියන්නේ +2 කියලා, 82 උණුසුමට සෙන්ටිග්‍රේඩ් දෙකක් එකතු කරලා ඒක සීමාවක් කරගන්න තමයි අලුතෙන් දැන් ක්‍රියා කරගෙන යන්නේ. ඉතින් 1992 ඉඳලා 2015 වෙනකොට මේ කාබන් විමෝචනය ගිගාටෝන් 20ක් එකෙන් ගිගාටෝන් 32කට ඉහළ ගිහිල්ලා තියෙනවා. තව විදිහකට කිව්වොත් 52%කින් වැඩි වෙලා තියෙනවා. මේ සාකච්ඡාවල් මොනවා තිබුණත් මේක තමයි යථාර්ථය. ඒ වගේම ගෝලීය වායු දූෂණය from 250 parts per million to 407 parts per million. තව විදිහකට කිව්වොත් මේක 61%කින් ගෝලීය වායු දූෂණය මේ අවුරුදු 92 ඉඳලා 2015 වෙනකොට ඉහළ ගිහින් තියෙනවා. ඉතින් COP1 ඉඳලා COP20 කියන මේ සමුළු සියල්ල හරහා වුණත් මේක අඩු වෙලා නැහැ. ඒ පසුබිම තුළ තමයි 2015 දෙසැම්බර් මාසයේ 12 වෙනිදා මේ අලුත් සම්මුතිය, පැරිස් සම්මුතිය සාකච්ඡා කරලා එකමුතුවකට ආව කරුණු තුනක් පිළිබඳව. පළමුවෙන්ම මුළු ලෝකයේම හැම රටක්ම එකඟ වුණා මේක මිනිස්සුන් විසින්ම ඇති කරගෙන තියෙන ප්‍රශ්නයක් කියලා. දෙවනුව මේ අපි ඔක්කොම එකඟ වෙනවා මේක සීමා කරන්න, +2 වලට සීමා කරන්න. තුන්වෙනුව හැම රටක්ම එකඟ වෙනවා එක්සත් ජාතීන්ගේ තීරසාර සංවර්ධන ඉලක්ක ඒව ඉෂ්ට කරන්නට එකඟතාවයකට පැමිණුණා මේ සමුළුවේදී. එනිසා අපිට දැන් තියෙන්නේ එක්කෝ ඒ තියෙන උණුසුමේ මට්ටමෙන් තබාගෙන යන්න, අපේ කාබන් විමෝචනය ඒ මට්ටමේ තබාගෙන යන්න, නැත්නම් අනිත් රටවල් වලට ඒව අඩු කරන්න තමයි දැන් සිදු වෙලා තියෙන්නේ. ගිය සතියේ G20 සමුළුවේදී ඇමරිකාවයි චීනයයි එතන ප්‍රකාශයක් කළා, ඒ අය මේ සම්මුතිය අනුමත කරලා තියෙනවා කියලා. That they are ratified the Paris Agreement. මේ රටවල් දෙක පමණක් මේ කාබන් විමෝචනයෙන් ලෝකේ කාබන් විමෝචනයෙන් 35% කරන්නේ මේ රටවල් දෙක පමණයි. ඒ වගේම අප්‍රේල් මාසයේ 2016දී රටවල් 175ක් එකඟ වුණා මේක අනුමත කරන්න, ඒ රටවල් අනුමත කරන්නට. ලංකාවේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැයි මාසයේ 2016දී ලංකාව මේක අනුමත කරන බවට එතුමා අත්සන් තබා තියෙනවා. එතකොට රටවල් 26ක් කාබන් විමෝචනයෙන් 39ක් විමෝචනය කරන රටවල් 26ක් දැනටම මේක අනුමත කරලා තිබෙනවා. මම කැමති විශේෂයෙන්ම මේ ඉතිරි විනාඩි ස්වල්පය යොදවන්න, අපි මේක අනුමත කළාට පස්සේ මේ පැරිස් ගිවිසුම ඉදිරියේදී අපි මොනවද කරන්න යන්නේ, මේ ගිවිසුම තුළ අපි එකඟ වී තිබෙන ඉලක්ක ඉෂ්ට කරන්න අපි මොනවද කරන්න යන්නේ කියලා. හැම රටකටම මේක අනුමත කරනවා විතරක් නෙමෙයි, ක්‍රියාදාමයක් තියෙන්නට ඕනේ. මේ අනුමත කරන සම්මුතිය ඒක යථාර්ථයක් කිරීමට එනිසා ප්‍රතිපත්තියක් අවශ්‍යයි, උපායශීලි ක්‍රමවේදයක් අවශ්‍යයි, සැලසුමක් අවශ්‍යයි. දැන් මේ සැලසුම් අපි ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි ඒ සැලසුම් දෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් බ්‍රසීලිය, ඉන්දියාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව මේක අනුමත කරලා ඒ අයගේ සැලසුම් ඉදිරිපත් කරපුහාම ඒ අයගේ සැලසුම් වලින් පැහැදිලි වෙනවා ඒ උණුසුමට තියෙන සීමාව +2 එක ඉක්මවා යනවා කියලා. ඉතින් ඒ සැලසුම ප්‍රතික්ෂේප කරලා අලුතෙන් සැලසුම් දෙන්නට සිදු වෙලා තියෙන්නේ. චීනය ප්‍රකාශයක් කළා, චීනයේ ජනාධිපතිතුමා ඔහු කිව්වා අපි මේක අත්සන් තබලා තියෙනවා, අපි මේ සීමාවල් ඉෂ්ට කරන්නට යනවා, ඒ නිසා අපි විශේෂයෙන්ම ක්‍රියාදාම තුනක් ගන්නට යනවා. එයින් එකක් ඇවිල්ලා ඒ අය කිව්වා ඔවුන්ගේ දළදේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය ඔවුන් අඩු කරන්න යනවා කියලා. 8%-10% වර්ධනය වුණ චීනය පසුගිය වසර 20ේදී ඔවුන් තීරණය කළා තියෙනවා 4%-6% වර්ධනය වෙන්න. මොකද දළදේශීය නිෂ්පාදනයේ වැඩි වැඩියෙන් වර්ධනය වෙනකොට ඉබේටම කාබන් විමෝචනය වැඩි වෙනවා. ඉතින් නිව් නෝමල් ග්‍රෝත් කියලා සංකල්පයක් ඉදිරිපත් කරලා චීන එකඟ වෙලා තියෙනවා චීනයේ ආර්ථිකයේ 4%-6% වර්ධනය කරන්න. ඊට අමතරව නෝ රූෆ් ලෙෆ්ට් බිහයින් කියලා, නැත්තම් තව විදිහකට කිව්වොත් සෑම වහලකටම සූර්ය බලය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් සෑම වහලකටම සෑම නිවසකම චීනයේ වගේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. තුන්වෙනිව හරිත ප්‍රාකාරයක් ගොඩ නැගීමට ග්‍රීන් වෝල් පොලිසි කියලා කියනවා. ඒ කියන්නේ ශීඝ්‍රයෙන් කැලෑවල් වර්ධනය කරන්න. ඔවුන් දැනටමත් හෙක්ටයාර් 1.5ක් මිලියන 1.5ක් දැනටමත් අලුතෙන් වගා කරලා තියෙනවා. ලංකාව දිහා අපි බැලුවොත් අපිට අසන්නට ලැබුණා, මට ප්‍රථමයෙන් කතා කරමු මන්ත්‍රීවරුන්ගෙන්, අපේ කැලෑව 40%-ේ ඉඳලා 10%-ට පමණ අඩු වෙලා තියෙනවා පසුගිය වසර 20 පමණක්. එගින අපේ පරිසරය අපි නැති කරගෙන යනවා. අපිට මේ සුභාධර්මයෙන් ලැබුණ මේ දායාදය අපි ඒක විනාශ කරමින් පවතිනවා. අපි දන්නවා අපිට වැවිලි කර්මාන්ත තියෙනවා මේ රටේ, පුද්ගලික අංශෙත් තියෙනවා, රාජ්‍ය අංශෙත් තියෙනවා. ඒ බාලාභ ලබනවා. ඒ බාලාභ ලැබපුවාම සමහරාලාවට සේවකර්ත සාතක මුදලට ඒ මුදල් එකතු කරන්න බැරි වුණාම, නැත්තම් ලාභේ අඩු වුණාම මේ පුද්ගලික සමාගම් මොනවද කරන්නේ? මේ පුද්ගලික සමාගම් හුඟක් වෙලාවට ඒ වැවිලි වල තියෙන ගස් කපලා, ඒ ගස් විකුණලා ඒකෙන් ඒ අයගේ ව්‍යාපාර ගෙනියන්න වෑයම් කරනවා. මං හිතන්නේ දැන් කාලය පැමිණලා තියෙනවා මෙවැනි ක්‍රියාවලීන් තහනම් කරන්න. රවි ෆර්නැන්ඩෝ in a paper called A Strategy to Energize the UN Global Compact Corporate Signatories to Impact the UN Sustainable Development Goals 2015-30, in a paper published in November 2015 at the European University in Geneva, he came up with a business and nation engagement matrix. මේක ලාංකිකයෙක් මේ ළඟදී ලියලා තියෙන ඔහුගේ ඒ හොයා ගැනීම වලින් මෙතන සඳහන් කරනවා ව්‍යාපාරයත් රජයත් එක ගමනක යන්න ඕනේ. ඒ නිසා ඔහු ක්‍රමවේදයක් හොයලා තිනවා කොහොමද මේක කරන්න කියලා. මේ ක්‍රමවේදය තුල සඳහන් කරනවා මේ තීරසාර සංවර්ධන ඉලක්ක එක්සත් ජාතීන්ගේ 17ක් තියෙනවා. ඒ 17න් ඉලක්ක තුනක් තෝරගත්තොත් හරියටම ඒ ඉලක්ක තුනට ගියොත් අපිට පුළුවන් වෙනවා එක්සත් ජාතීන්ගේ තීරසාර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරන්න විතරක් නෙමෙයි මේ කාලය තුලදී අපිට පුළුවන් වෙනවා මේ පැරිස් සම්මුතිය තුල තියෙන ඒ ගෝලීය උෂ්ණත්වය පිළිබඳව තියෙන සීමාව තුල සිටින්න. ඉතින් ඒතර 7 වෙනි ඉලක්කයේ සඳහන් කරනවා අපි පුනර්ජනනීය බලශක්තියට යා යුතුයි. මේක මම හිතන්නේ අපේ දැන් ප්‍රතිපත්ති මේ සම්මුතිය අනුමත කළාට පස්සේ ප්‍රතිපත්ති අපි හදනකොට මේ පුනර්ජනනීය බලශක්ති වලට අපි යන්නට ඕනේ. දැනටමත් සූර්ය බල සංග්‍රාමය කියලා අපේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ සෝලා පව නැත්තම් සූර්ය බලය බෙදා හැරීමේ ක්‍රමවේදයක් ඔහු එදා ආරම්භ කළා. අපි දන්නවා දැනට නිවසක බලශක්තිය සූර්ය බලශක්තිය නිෂ්පාදනය කරනවා නම් නෙට් මීටරින් කියලා ක්‍රමයක් තියෙනවා අපේ රටේ. ඒ කියන්නේ අපි සූර්ය බලයෙන් භාවිතා කරන බලශක්ති ප්‍රමාණය අඩු කරලා තමයි අපට විදුලි බල මණ්ඩලයෙන් බිලක් එවන්නේ නෙට් මීටරින් කියලා. නමුත් සැප්තැම්බර් 6 වෙනිදා නෙට් ඇකවුන්ටින් කියලා අලුත් සංකල්පයකට අපි ගියා. ඒ සංකල්පයෙන් කියන්නේ අපි නිවස තුල සූර්ය බලය නිෂ්පාදනය කරනවා නම් අපි ඒ ග්‍රිඩ් එකෙන් භාවිතා කරන ප්‍රමාණයට පමණක් ඒක අඩු කරලා අපේට බිල දෙන එක විතරක් නෙමෙයි අපි වැඩියෙන් නිෂ්පාදනය කළොත් විදුලි බල මණ්ඩලය අපිට නිවාසයට මුදලක් ගෙවන්නට ඕනේ. ඒ බිල 1 කිලෝවොට් අවයකට රුපියල් 22ක් ගෙවන්න ඕනේ කියන මේ අලුත් සංකල්පය වැඩපිළිවෙලක් හැටියට සැප්තැම්බර් මාසේ 6 වෙනිදා අපේ රජය අලුතෙන් පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි තවත් අදහසකට යනවා. ඒකට කියන්නේ net plus කියලා. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවක් තියෙනවා නම් ඒ කර්මාන්ත ශාලාව තුල අපිට පුළුවන් නම් සූර්ය බලයෙන් නැත්නම් අපිට පුළුවන් නම් පුනර්ජනනීය බලශක්තිය ඇති කරන්නට ඒ බලශක්තිය අපිට පුළුවන් ඒ විදුලි බල මණ්ඩලයේ grid එකට ඒ බලශක්තිය විකුණන්න. 2000 දී අපිට අපි 2020 දී මෙගවට් 200ක් නිෂ්පාදනය කරන්න, ඒ කියන්නේ නිවාසවල වහලවල් හරහා මෙගවට් 200ක් නිෂ්පාදනය කරන්න සැලැස්මක් යොදවලා තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා 2025 වෙනකොට මෙගවට් 1000කට ඒ සැලැස්ම ඉදිරියට ගෙනියන්න. මං හිතන්නේ ඊට අමතරව පොදු ප්‍රවාහණයට ආපුහම අපේ රටේ ඒ පොදු ප්‍රවාහණයට භාවිතා කරන එන්ජින් හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් වෙන්නට ඕනේ. පුද්ගලික ප්‍රවාහණයට භාවිතා කරන එන්ජින් අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රික් හෝ හයිබ්‍රිඩ් වෙන්නට ඕනේ. එනිසා රජය නැවත සිතා බලන්නට ඕනේ රජයේ බදු ප්‍රතිපත්තිය ගැන මේ පිළිබඳව. ඒ වගේම අපිට සෝලා ෆාම් සූර්ය බල මේ ෆාම්ස් ඇති කරන්නට අපේ රජය ඒකට මං හිතන්නේ අලුත් නව අයවැය තුලින් මං හිතන්නේ අලුත් අදහස් ඉදිරිපත් වෙයි කියලා. ඒ වගේම තෙල් භාවිතා කරනවා නම් වාහනවලට ඒවලට සහනාධාර දීම නුසුදුසුයි කියලා ප්‍රකාශ කරන්නට ඕනේ මේ පැරිස් ගිවිසුම හරහා. පැරිස් ගිවිසුම අත්සන් කරපු රටවල් වල ඒ වගේ තෙල් වලට සහනාධාර නොදෙනවා. දෙවනුව ජලය ගැන
තව විනාඩියකින්
අවසන් කරන්න. ජලය ගැන තියෙනවා 6 වෙනි ඉලක්කයේදී. අපිට ජලය හිඟ රටක් නොවේ. නමුත් හුඟක් රටවල් ලෝකයේ ජලය හිඟයි. එක්කෝ ඒ අයට බොන වතුර නැහැ. නමුත් සමහර රටවල් වලට ඒ අයගේ සංවර්ධන ආර්ථික කටයුතු කිරීමට ජලය නැහැ. නමුත් අපිට ඒ අවස්ථාව තියෙනවා. නමුත් අපිට තියෙන පිරිසිදු ජලය අපි විශේෂයෙන්ම මේ CKD රෝගයක් ඇති කරගෙන තියෙනවා, අකුඩු රෝගයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අපේ රජය තීරණය කළා මේ 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 ගොවියට පොහොර වෙනුවට රසායනික පොහොර වෙනුවට මුදල් දෙන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ ගොවි මහත්තයාට තීරණය කරන්නට පුළුවන් ඔහුගේ පරිසරයට සුදුසුදේ ඔහුට ලබා ගන්නට පුළුවන් ඔහුගේ ගොවිතැන කරන්නට ස්ලින්ටෙක් ආයතනයේ නැනෝ ටෙක්නොලොජි භාවිතයෙන් මේ රසායනික පෝර කෙලින්ම ගහක මුලට කොහොමද යවන්නේ කියලා ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා. මේ ක්‍රමවේදය හොයාගෙන තියෙන්නේ ලංකාවේ විද්‍යාඥයන්. මේක අපි සාර්ථක කරගත්තොත් මේ ප්‍රශ්නයත් අපිට සෑහෙනට අවසන් කරගන්නට පුළුවන්. අවසානයේ මුලසුන බාර්ව සිරින mantri තුමෙනි, අපේ කැලෑ ප්‍රදේශය අපි වැඩි කරගන්නට ඕනේ. මේක වැඩි කරගන්නට අපිට ක්‍රමවේද අවශ්‍යයි. ඒ වගේම නැවතත් අපි කල්පනා කරන්නට ඕනේ මේ ගස් කැපීම ගැන මොනවද අපි කරන්නට යන්නේ. අපේ රටේ ගස් කපනවා වෙනුවට සමහර රටවල් වල මේ ගස් වැඩි වැඩියෙන් තියෙනවා. ඒ නිසා ඒ රටවල් වලින් සමහරවිට අපිට ඒවා ආනායනය කරගන්න වෙයි මේ රටේ ඒ කර්මාන්ත ආරක්ෂා කිරීමට. ඉතින් මේවා ගැන අපිට නැවත අලුත් විදියට සිතන්නට වෙනවා. ඉතින් මම අවසානයෙන් කියන්නේ මේ පැරිස් ගිවිසුම අපි අනුමත කළා විතරක් නෙමෙයි, අපිට ඒ ගිවිසුම සාර්ථකව කරගන්නට අවශ්‍ය ප්‍රතිපත්ති දැනටමත් අපේ රජය, අපේ අගමැතිතුමාත්, අපේ නියෝජ්‍ය ඇමතිතුමාත් සිටිනවා මෙතන. එය මේ පටන් අරගෙන තියෙන මේ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙනියන්න සැමෝගේම සහයෝගය අපිට අවශ්‍ය වේ කියමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
ස්තුතියි. මීලාට ගෞරව මහින්ද සමරසිංහ ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, පැරිස් සම්මුතිය අද මේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සුවිශේෂ පියවරක් හැටියට අපි සියලුම දෙනාම දේශපාලන ભેදයෙන් තොරව දකින්න ඕනේ. මේ කටයුත්ත කරන්න අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකය හැටියට පමණක් නෙවෙයි, පරිසර ඇමතිවරයා හැටියට විශාල උනන්දුවක් දක්වලා අප්‍රේල් මාසේ 22 වෙනිදා ශ්‍රී ලංකාව වෙනත් රටවල් 175ක් රටවල් සමග සම්බන්ධ වෙලා නිව්යෝක් නගරේ මේ සම්මුතියට අත්සන් කිරීම විශාල ජයග්‍රහණයක් හැටියටයි මම දකින්නේ. දැන් අද පාර්ලිමේන්තුවෙන් මේ සම්මුතියට අනුමැතිය දීමෙන් අනුතුරුව අපිට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අර 55 කියන ඉලක්කයට යන්න රටවල් 55ක් මේක ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා රටවල් 55ක් අත්සන් කරන්න ඕනේ, සම්මුතිය බාර ගන්න ඕනේ. ඒ වගේම වැඩිම පරිසර දූෂණය කරන රටවල් 55 එකඟ වෙන්න ඕනේ ඒ සම්මුතිය බාර ගන්න. ඊයේ පෙරේද අපි දැක්කා G20 සමුළුවේදී ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම රටවල් දෙක ඇමරිකාව තමයි පළවෙනි තැන දිනාගෙන තියෙන්නේ බලවත්ම ආර්ථිකය හැටියට. ජපානය ඉක්මවා ගිහිල්ලා දැන් චීනය තමයි දෙවැනි ස්ථානයේ ඉන්නේ. මේ රටවල් දෙකේ ප්‍රධානි ජනාධිපතිවරු දෙපළ නිල ප්‍රකාශයක් කරා සම්මුතිය බාර ගන්නවා කියලා. ඉතින් මම හිතන්නේ අර 55 කියන ඉලක්කයට උගත් දුරට දැන් අපිට ඒක සම්පූර්ණ කරන්න යන්න ඉඩ අවස්ථා තියෙනවා. කොහොම වුණත් 20 වෙනකොට මේ සම්මුතිය ක්‍රියාත්මක වෙනවා. ඒකට තවත් රටවල් තාම අත්සන් කරලා නැති රටවල් කීපයක් තියෙනවා. 175 මං කිව්වේ කලින් කිව්වාගේ දැනට ඒ අත්සන් කරලා තියෙන්නේ. හැබැයි ලබන අවුරුද්දේ අප්‍රේල් 22 වෙනිදා වෙනකන් කල් තියෙනවා ඒ ආගේ අත්සනුත් ගන්න. දකුණු ආසියාවේ සෑම රටක්ම අත්සන් කරලා ඉවරයි. එතකොට සම්මුතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව. ඒ නිසා අපිට අත් වශයෙන්ම ආඩම්බර වෙන්න පුළුවන් ඒ කටයුත්ත කිරීම පිළිබඳ. මට ලැබිලා තියෙන කාලය බොහොම සීමිත නිසා මම කැමති ඒ ඉතිරි විනාඩි කීපය උපයෝග කරගන්න පරිසර ඇමතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කෙටි කාලය තුලදී පරිසරය ආරක්ෂා කරන්න අරන් තියෙන සුවිශේෂ පියවරවල් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පළමුවෙන් ශ්‍රී ලංකා නෙක්ස්ට් නිල හරිත යුගයක් කියනේ වැඩසටහන ලිදක්වලා ඒ වගේම මේ අවුරුද්දේ ඔක්තෝබර් 17 සිට 19 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී දේශීය හා විදේශ විශේෂඥයන්ගේ හා විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් හා ප්‍රදර්ශනයක් පවත්වන්න දැන් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම කලින් අපි කිව්වා පැරිස් කිවිසුම අත්සන් කරා කියලා ශ්‍රී ලංකාවේ අපේක්ෂිත දේශීයව තීරණය කරන ලද දායකත්වය ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 2016 ජගත් පරිසර දිනය නිමිති කරගනිමින් පරිසර සතිය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. වනරෝපා වැඩසටහන 2016 හඳුනා දීමෙන් තවත් ඉදිරි පියවරක් අරන් තියෙනවා. ඉදිරි වර්ෂ 3 කාලය තුලදී රටේ වන ආවරණය 32% දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය සම්පූර්ණ කරන්න තමයි ඒ අදහස තියෙන්නේ. ඒ වගේම නිල හරිත ලස්සන ලංකා ගම්මාන වැඩසටහන. මේ වැඩසටහන යටතේ ගම්මාන 10,000 සම්බන්ධ කරගෙන පරිසර හිතකාමී දේශගුණික විපර්යාස සඳහා වූ සංවේදී වූ ප්‍රජාවක් සමග තිරසාර ආර්ථික සංවර්ධනයක් සහිත ලස්සන ගම්මාන බිහි කිරීම තමයි මේ වැඩපිළිවෙල හරහා බලාපොරොත්තු වෙන්නේ. සෑම දිස්ත්‍රික්කයේම පරිසර සමුළු පැවැත්වීම. දැන් උදාහරණයක් ඇටියට මමත් කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කොමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරන නිසා අපි සෑම මාසයක් පාසාම රැස් වෙනකොට පරිසරය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් ඒ නිලධාරීන්ට කරන්න ඉඩ අවස්ථා දීලා කළුතර දිස්ත්‍රික්කයේ තුර පරිසරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සමාලෝචනයට ලක් කරනවා. ඉතින් මේ සියල්ලකටම උපදෙස් ලැබිලා තියෙන ජනාධිපතිතුමාගේ ජනාධිපති කාර්යාලය. එතුමාට අපේ මේ ජයරත්න තරුණ මන්ත්‍රීතුමා ලොකු හයියක් දෙනවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. හරිත දේශගුණ අරමුදල ග්‍රීන් ක්ලයිමට් ෆන්ඩ් ඒ ව්‍යාපෘති පිළිබඳ වෙත යෝජනා ඉදිරිපත් කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, වනභායනය හා වන විනාශය පිටදැක්වීම තුළින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ වැඩසටහන, RED ප්ලස් කියනේ වැඩසටහන, හරිත ගොඩනැගිලි නිර්මාණය සඳහා මාර්ගෝපදේශ උපදේශය සකස් කිරීම, සූර්ය බල සංග්‍රහමය වැඩසටහන, නිල හරිත නවෝත්සාහක ලේකම් කාර්යාංශයක් බ්ලූ ග්‍රීන් ඉනිෂියේටිව් සෙක්‍රටේරියට් කියලා ස්ථාපිත කිරීම, ආගන්තුක ආක්‍රමණශීලී ජීව විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්ති උපාය මාර්ග හා ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම, අපේක්ෂිත දේශීයව තීරණය කරන ලද දායකත්වයන් සඳහා පෙරසූදානම් ක්‍රියාත්මක කිරීම, ක්‍රියාත්මක සැලසුම් පිළියෙල කිරීම, වෙරළ සංරක්ෂණය සඳහා අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සැමරීම හා ජාතික සමුද්‍රී සම්පත සුරකීමේ සතියක් 2016 වර්ෂයේ සැප්තැම්බර් 17 සිට 23 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීම ඊළඟ සතියේ. ඒ වගේම පරිසර හිතකාමී නොවන ඇස්බෙස්ටොස් ආයනය හා භාවිතය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට තීරණය කිරීම ගිය සතියේ කැබිනට් මණ්ඩලයෙන් ජනාධිපතිතුමාගේ අස්සැනෙන් ඉදිරිපත් කරපු ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන්නා. ඉතින් මේ වගේ වැඩ රාශියක් බොහොම උමනාවෙන් අතිගරු ජනාධිපතිතුමා නායකත්වයේ දීලා අප රට තුල මේ වෙනකොටත් විවිධ වැඩපිළිවෙල් ක්‍රියාත්මක කරන්න එතුමා නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එතුමාට විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ පැහැදිලි නායකත්වයේ දීම පිළිබඳ. ඉතින් සමහරු අහනවා කොහොමද මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේ තරම් ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් උවමනාවෙන් අවංකව හදවතින් කරන නිසා තමයි එතුමාට විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ. වෙන කවුද අපි මෑත ඉතිහාසයේ දැකලා තියෙන්නේ රටක නායකයේ තමන් සතු බලතල ස්වේච්ඡාවෙන්ම දෙන්න ඉදිරිපත් වෙනවා. ශේෂ්ඨාධිකරණයෙන් තමයි කිව්වේ ඒක කරන්න බෑ කියලා. ජනමත විචාරණයකින් තොරව ඉතින් මේ වගේ දේවල් කරනකොට ඇත්ත වශයෙන්ම එතුමාට පිළිගැනීම වැඩි වෙනවා. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ අපි තවත් මම ඉවර කරනවා. මේ සිලොන් ටී කියන්නේ ඇත්ත වශයෙන්ම ලංකාවේ අපේ රටේ ප්‍රසිද්ධම නිෂ්පාදනය. දැන් මේ සිලොන් ටී කියන නිෂ්පාදනයේට අපිට හම්බෙලා තියෙනවා ඕසෝන් හිතකාමී ලාංජනය මෙහි නිෂ්පාදනය කරන තේවලට සම්බන්ධ කිරීමේ අයිතිය. නොයෙකුත් රටවල් තේ නිෂ්පාදනය කරනවා. හැබැයි අපේ රටේ පමණයි, අපේ රටට පමණයි මෙතෙක් ඒ ඕසෝන් ෆ්‍රෙන්ඩ්ලි ලෝගෝ එක නැත්තම් ඕසෝන් හිතකාමී ලාංජනය අපි නිෂ්පාදනය කරන තේවලට සම්බන්ධ කරන්න අයිතිය ලබා දීලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ, මේක වුණේ මීතයිල් බ්‍රෝමයිඩ් කියන ඒ රසායනික ද්‍රව්‍ය ඉවත් කරලා අපි ස්වභාවික මේ විකල්පයක් ඒ සඳහා යොදවන්න තේ පරීක්ෂණ ආයතනයෙන් පරීක්ෂණ කටයුතු කරලා ඒ පියවර ගත්ත නිසා. ඉතින් මේ වගේ දේවල් අපි කරලා ජාත්‍යන්තරයේ නමක් දිනාගෙන තිනවා. රටට ඇත්ත වශයෙන්ම කීර්තියක්. මේ අවුරුද්දේ ඔක්තෝබර් 27 වෙනිදා NSBM හරිත විශ්වවිද්‍යාලය ජනාධිපතිතුමාගේ අතින් විවෘත කරන්න මම සියලුම කටයුතු දැන් සූදානම් කරලා තියෙනවා. මුළු ආසියාවේම පළවෙනි හරිත විශ්වවිද්‍යාලය හැටියට අපි අධ්‍යාපනයේ පැත්තෙන් උත් ඒ ජනාධිපතිතුමාගේ සංකල්පය තවදුරට ක්‍රියාත්මක කරන්න මේ රට තුල ඒ වගේම ලෝකෙටම ආදර්ශයක් හැටියට පෙන්වන්න අපි කටයුතු කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරමින් නැවතවරක් අතිගරු ජනාධිපතිතුමාට මගේ ප්‍රණාමය ස්තුති පුද කර සිටිනවා. එතුමා මේ විෂය පිළිබඳ අරන් තියෙන උනන්දුවත් ඉදිරියේදී දක්වන උනන්දුව පිළිබඳ බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟ ගරු අරවින්ද කුමාර මන්ත්‍රීතුමා.
අවයික තලමේ තාංගම් රූපිනර් அவர்கள் எனக்கு அளித்த வாய்ப்பினைக்கு நன்றி கூறுவதோடு இன்று நாங்கள் சுற்றாடல் தொடர்பான பாரிஸ் ஒப்பந்தம் சம்பந்தப்பட்ட விவாதத்தில் கலந்து கொண்டு நாங்கள் எங்களது கருத்துக்களை தெரிவித்து வருகின்றோம். இந்த ஒப்பந்தத்தை பொறுத்தளவிலே இது இன்று உலகளாவிய ரீதியிலே ஒரு முக்கியத்துவம் வாய்ந்த ஒரு ஒப்பந்தமாக நாங்கள் பார்க்கின்றோம். ஏனெனில் ஐக்கிய நாடுகள் சபையிலே அங்கம் வைக்கும் 193 நாடுகளிலே 175 நாடுகள் இதுவரையிலும் தங்களது ஒப்புதலை இந்த சுற்றாடல் தொடர்பான ஒப்பந்தம் சம்பந்தமாக அளித்திருக்கின்றது. அந்த வகையிலே பார்க்கும்போது உலகளாவிய ரீதியிலேயே அனைத்து நாடுகளும், ஒரு சில நாடுகளை தவிர அனைத்து நாடுகளும் இந்த ஒப்பந்தத்திற்கு சார்பாக தங்களது சம்மதத்தை தெரிவித்திருக்கின்றார்கள். அந்த வகையில் பார்க்கும்போது எமது நாட்டிலும் நாமும் இந்த உலக நாடுகளோடு இணைந்து இசைந்து இந்த ஒப்பந்தத்திற்கு கைச்சாத்திடுவதே சரியான பொருத்தமான நடவடிக்கையாக இருக்கும் என்பதே எனது நிலைப்பாடாக இருக்கின்றது. இன்று சுற்றாடலை பொறுத்தளவிலே விசேடமாக எமது நாட்டிலே சுற்றாடல் பல்வேறு வகையாக இன்று மாசடைந்து வருவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. விசேடமாக சுனாமி அனர்த்தத்தின் பின்
பிளீஸ் கரு ஆனந்த்குமார் ஸ்ரீ மந்திரிக்குமா மூலம்
விசேடமாக சுனாமி அனர்த்தத்தின் பின் இன்று எமது காலநிலையிலே ஒரு பாரிய மாற்றத்தை நாங்கள் பார்க்கின்றோம். சூழல் பொறுத்தளவிலே ஒரு பாரிய மாற்றத்தை நாங்கள் பார்க்கின்றோம். இவ்வாறு பல்வேறு மாற்றங்களை நாங்கள் சுனாமி அனர்த்தத்தின் பின் இப்பொழுது சந்தித்து வருகின்றோம். அதே நேரத்தில் இந்த சுற்றாடல் தொடர்பான பாரிஸ் ஒப்பந்தத்தின் பின்னால் எமது நாட்டில நாங்கள் நுரைச்சோலை போன்ற மின் நிலையங்களை அமைக்க முடியாமல் போகும். ஏனெனில் நாங்கள் இவ்வாறான ஒப்பந்தத்தில் கைச்சாத்திடும் போது சூழல் மாசடையும் வகையிலே மேற்கொள்ளப்படும் எந்த ஒரு திட்டத்திற்கும் அது முரணாக இருக்கும் என்ற காரணத்தினால் நாங்கள் அவ்வை செய்ய முடியாமல் போகும். இன்று எமது நாட்டை பொறுத்தளவிலே வாகனங்கள் மிக அதிகமாக எமது வீதிகளிலே ஓடுகின்றது. எமது நாட்டின் வீதிகள் தாங்க முடியாத அளவிற்கு இன்று வாகனங்களின் எண்ணிக்கை அதிகமாக போயிருக்கின்றது. இந்த வாகனத்தின் ஓட்டத்தின் ஊடாக வெளியேற்றப்படும் மாசடைந்த புகையின் காரணமாக இன்று சூழல் மிக மோசமாக பாதிப்புக்குள்ளாகின்றது. ஆகவே நாங்கள் விசேடமாக வளர்ந்து வரும் ஒரு நாடு என்ற வகையிலே எமது வாகனங்கள், எதிர்கால வாகனங்கள் அனைத்தும் ஒன்று மின்சாரம் ஊடாக இயங்கும் வாகனங்களாக இருக்க வேண்டும், அல்லது ஹைபிரிட் எனப்படும் அந்த கலவை முறையிலே, அதாவது பெட்ரோலும் பேட்டரி ஊடாக இயங்கும் அந்த ஹைபிரிட் ஊடான வாகனங்களை நாங்கள் எமது பாவனைக்கு உட்படுத்துவது எதிர்காலத்திலே அது நல்ல பயனை தரும் என்பது எனது கருத்தாக இருக்கின்றது. அடுத்ததாக காட்டுத்தீ எமது நாட்டிலே இன்னும் ஒரு தலையெழுத்தாக மாறி போயிருக்கின்றது. அவ்வப்போது விஷமிகளினால் காடுகளை தீ வைத்து கொளுத்துவது, காடுகளை தீ வைத்து கொளுத்துவதன் ஊடாக எமது இயற்கை வளம் வீணடிக்கப்படுகின்றது, எமது இயற்கை வளம் நாசமாக்கப்படுகின்றது. ஆகவே இந்த காட்டு தீயினால் ஏற்படும் அனர்த்தத்தை நாங்கள் குறைப்பதற்கு கடுமையான நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று நான் இந்த உயரிய சபையிலே வலியுறுத்தி கூற விரும்புகின்றேன். காட்டு தீ விசமிகளால் அவர்களின் பொழுதுபோக்குக்காக ஏற்படுத்தப்படுகின்றது. ஆனால் அவ்வாறு பொழுதுபோக்குக்காக இவற்றை செய்பவர்கள் இதனூடாக ஏற்படும் அனர்த்தத்தை பற்றி, இதனூடாக ஏற்படும் அந்த தீமையை பற்றி யோசிப்பதில்லை. தங்களது சுய சந்தோஷத்திற்காக இவ்வாறு காட்டு தீயை ஏற்படுத்தி அதனூடாக குளிர்காயும் தன்மை எமது நாட்டிலே இருக்கின்றது. ஆகவே இவ்வாறான விசமிகளை தண்டிப்பதற்கு எமது சட்டத்திலே கடுமையான வகையிலே சட்டங்கள் இயற்றப்பட வேண்டும், கடினமான சரத்துக்கள் எமது சட்டத்திலே உள்வாங்கப்படல் வேண்டும். அவ்வாறு செய்தால் மாத்திரமே நாங்கள் இந்த காட்டுத்தீயிலே இருந்து எமது நாட்டை பாதுகாக்க கூடியதாக இருக்கும். சார், ஹவ் மெனி மோர் மினிட்ஸ் ஐ ஹேவ் சார்? ஹவ் மெனி மோர் மினிட்ஸ் ஐ ஹேவ்?
ஒன் மோர் மினிட், சாரி.
So I need at least another two more extra minutes, please, sir.
Yeah, right. Okay, you can take it.
எனவே இதுக்கு புறம்பாக தொழிற்சாலைகள், எமது நாடு விவசாய நாடு மாத்திரமல்ல ஒரு கைத்தொழில் நாடாகவும் இருக்கின்றபடியினால் தொழிற்சாலைகளில் இருந்து அதிக அளவான புகை வெளியேறுகின்றது. இதனாலும் எமது சூழல் மாசடைகின்றது. இதற்கு புறம்பாக நாங்கள் ஒரு விவசாய நாடு என்ற வகையிலே இன்று நாங்கள் இயற்கை பசலையை கைவிட்டு இன்று செயற்கை முறையிலான பசலைகளை பாய்ப்பதிலே நாங்கள் இப்பொழுது அதிக முனைப்பு காட்டுகின்றோம். இவ்வாறு செயற்கை முறையிலான பசலைகளை எமது பயிற்சிக்காக நாங்கள் ஈடுபடுத்தப்படும் போது அதன் ஊடாகவும் சூழல் மாசடைகின்றது, மண் மாசடைகின்றது, எமது வளங்கள் இதன் ஊடாக குறைவடைகின்றது. இதற்கு அடுத்ததாக கிருமி நாசினிகளும் கூட எமது நாட்டிலே பல்வேறு சூழல் மாசடைவதற்கு துணை போகின்றது. ஏனெனில் இன்று எமது விவசாய பயிர்கள் இவ்வாறான செயற்கை முறையிலான கிருமி நாசினிகளுக்கும் செயற்கை முறையிலான உரங்களுக்கும் பசலைகளுக்கும் பழகி போயிருக்கின்றது. ஆகவே இதிலே இருந்து நாங்கள் விடுபட வேண்டும். இதிலே இருந்து விடுபட்டால் மாத்திரமே சூழல் மாசடைவதை நாங்கள் தடுக்கக்கூடியதாக இருக்கும். இன்று வளிமண்டலம் முன்னை விட மிக அதிகமான வெப்பத்துடன் கூடியதாக இருக்கின்றது. நாங்கள் உணர்கின்றோம், முன்பெல்லாம் இந்த அளவிற்கு ஒரு உஷ்ண நிலைமை காணப்பட்டதில்லை. ஆனால் இன்று முழு நாட்டிலுமே ஒரு மாசடைந்த உஷ்ணத்துடன் கூடிய ஒரு நிலைமையை நாங்கள் சதா காலமும் பார்க்கக்கூடியதாக இருக்கின்றது. இதற்கும் காரணம் எமது வளிமண்டலம் உஷ்ணமடைந்திருப்பதனால்தான். இன்று விஞ்ஞானிகள் சொல்லுகின்றார்கள், ஓசோன் படலம் குறைவடைந்து போகின்றது, ஓசோன் படலம் குடைவரந்து போட்டதன் ஊடாக சூரிய வெளிச்சம் நேரடியாகவே பூமியை தாக்கும், சூரிய வெளிச்சம் நேரடியாகவே உலகத்தை தாக்கும் என்றெல்லாம் விஞ்ஞானிகள் இப்பொழுது பயமுறுத்திக் கொண்டிருக்கின்றார்கள். ஆகவே நாங்கள் இந்த இவ்வாறானவற்றிலிருந்து நாங்கள் தப்பிக்க வேண்டும். இவ்வாறான இயற்கை மாற்றடைவின் ஊடாக நாங்கள் எம்மை காப்பாற்றிக் கொள்ள வேண்டும். எனவே இதற்கு தகுந்த நடவடிக்கைகளை எடுப்பதன் ஊடாக, இவ்வாறான ஒப்பந்தத்தை நாங்கள் மேற்கொள்வதன் ஊடாக நாங்கள் அந்த இலக்கை நோக்கி ஓரளவிற்கேனும் போக முடியும் என்று கூறிக்கொண்டு சந்தர்ப்பம் அளித்த அவைத் தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
Thank you. Honorable Tilakaraja, you have 6 minutes.
தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று மிக முக்கியமான ஒரு விவாதம் இந்த உச்சசபையிலே முன்வைக்கப்பட்டிருப்பது மகிழ்ச்சி அளிக்கின்றது. நேற்று முன்தினம் என நினைக்கிறேன், போக்குவரத்து மோட்டார் போக்குவரத்து தொடர்பான சட்டத்தை சட்டத்திருத்தம் கொண்டு வந்த வேளை இந்த உள்நாட்டு யுத்தம் இன்னும் முடிவடையவில்லை, முறையான வீதி போக்குவரத்து கலாச்சாரத்தை நாங்கள் கொண்டு வராத சந்தர்ப்பத்தில் அது தொடர்ந்தும் தவணை முறையில் உயிர்களை காவுகொள்ளும் உள்நாட்டு யுத்தம் ஒன்றை இந்த நாட்டில் வைத்திருக்கும் என நான் உரையாற்றியதன் தொடர்ச்சியாகவே இன்றைய எனது உரையை தொடரலாம் நினைக்கிறேன். அது எவ்வாறு உள்நாட்டு யுத்தத்தை தொடர்ச்சியாக போக்குவரத்து ஆபத்தினூடாக கொண்டு நடத்துகின்றதோ அதுபோலதான் இந்த காலநிலை மாற்றம் என்கின்ற காரணியூடாக மூன்றாம் உலகப் போர் ஒன்று நிகழக்கூடிய அபாயம் இந்த பூகோளத்துக்கே வந்திருக்கிறது என்பதுதான் உண்மை. ஏற்கனவே நாங்கள் முதலாம் உலகப் போர், இரண்டாம் உலகப் போர் என நேரடியாக நாடுகளுக்கிடையே சண்டையிட்ட காலம் போய் தண்ணீருக்காக உலகம் முழுவதுமே ஒரு போரை எதிர்கொள்ளும் அபாயம் இப்பொழுது இடம்பெற்றுக் கொண்டிருக்கிறது. அதனை உணர்ந்து கொண்ட நாடுகள் ஒன்று சேர்ந்து பூகோள ரீதியாக எவ்வாறு இந்த காலநிலை பாதிப்பிலிருந்து விடுபடுவது என்பது சம்பந்தமாகவும், எதிர்வரும் சந்ததிக்கும் இந்த உலகில் வளங்களை மீதம் வைப்பதற்கும் அவர்களது வளமான வாழ்வுக்குமாக எவ்வாறு சூழலை பாதுகாப்பது என்பது தொடர்பாகவும் ஆராய்ந்து பாரிஸ் நகரிலே ஒன்று கூடி கடந்த ஆண்டு ஒரு மாநாடினை நடத்தி இந்த காலநிலை பாதுகாப்பு தொடர்பாக ஒரு மிக முக்கியமான தீர்மானம் எடுக்கப்பட்டிருக்கிறது. அந்த தீர்மானம் நிறைவேற்றும் அந்த மாநாட்டிலே கலந்து கொண்டவர் என்ற வகையிலே நமது நாட்டின் ஜனாதிபதி மிக முக்கியமான காரியம் ஒன்றை செய்திருக்கிறார். நமது நாட்டுக்கு இந்த விடயத்தை கொண்டு வந்து வெறுமனே வெளிநாட்டுக்கு சென்று அந்த மாநாடுகளில் பங்கு பெற்று அதனை ஒரு உல்லாச பயணமாக மாத்திரம் மாற்றிவிட்டாமல் அந்த எண்ணக்கருவை நாட்டிற்கு கொண்டு வந்த நமது ஜனாதிபதி அவர்கள் இலங்கையிலே அதற்கான ஏற்பாடுகளை செய்து பண்டார் நாயக்க ஞாபகார்த்த மாநாட்டு மண்டபத்தில் அதற்கான ஆரம்ப நிகழ்வுகளை ஒழுங்கு செய்து எல்லோருக்கும் அழைப்பு விடுத்து அந்த நிகழ்ச்சி திட்டத்தை இலங்கையில் நடைமுறைப்படுத்துவதற்கான ஏற்பாடுகளை செய்திருந்தார். அந்த நிகழ்வில் கலந்து கொண்டவன் என்ற வகையில் நமது ஜனாதிபதியின் ஆர்வம் இந்த சூழல் பாதுகாப்பு தொடர்பாக, காலநிலையை பராமரிப்பது தொடர்பாக, அதற்கு உலக நாடுகளோடு ஒன்றிணைந்து எவ்வாறு எமது பங்களிப்பை செய்ய முடியும் என்பது சம்பந்தமாக அவர் ஆற்றிய உரையும் அவர் எடுத்துக்கொண்டிருக்கும் வேலை திட்டங்களும் மிக முக்கியமானது. கடந்த வாரம் நாடு முழுவதுமாக சோலா பவர் எனப்படுகின்ற சூரிய சக்தி மூலம் மின்சாரம் உற்பத்தி செய்யும் தொழில்நுட்பத்தை எவ்வாறு எல்லோரும் அந்த தொழில்நுட்பத்தில் பங்கேற்கலாம் என்பது சம்பந்தமாக ஒரு வேலை திட்டத்தை ஜனாதிபதி அவர்கள் ஆரம்பித்து வைத்திருக்கிறார். இது தொடர்பாக பாகிஸ்தான் பாராளுமன்றம் ஒரு தீர்மானம் எடுத்து அந்த பாராளுமன்ற கூரைகளில் சூரிய மின்சாரம் உற்பத்தி செய்து பாராளுமன்ற பாவனைக்கும் இதர அலுவலகங்களுக்கும் வழங்குகின்ற முறை பற்றியும் நான் இதற்கு முன்பதாக இந்த பாராளுமன்றத்தில் உரையாற்றி இருக்கிறேன். அந்த தகவல் கவனத்தில் எடுக்கப்பட்டு நமது பாராளுமன்ற கூரைகளும் விரைவில் சூரிய சக்தி மூலம் மின்சாரம் உற்பத்தி செய்யும் பாராளுமன்றமாக மாறவிருக்கின்றது என்கின்ற செய்தியையும் அமைச்சர் பிரதி அமைச்சர் அவர்கள் என்னிடம் வழங்கியிருந்தார். இது மிக மகிழ்ச்சிக்குரிய செய்தி. இதுபோன்ற நடைமுறை சார்ந்த திட்டங்களை நாங்கள் இந்த காலநிலை மற்றும் சூழல் பாதுகாப்போடு தொடர்புடையதாக முன்கொண்டு செல்லுதல் என்பது இந்த நல்லாட்சி அரசாங்கத்தின் மிக முக்கியமான விடயம். நல்லாட்சி என்றவுடன் வெறுமனே ஊழல் ஒழிப்பு பொருளாதாரம் சம்பந்தப்பட்ட விடயங்களில் மாத்திரம் எதிர்பார்ப்புகளை கொண்டிருப்போர் இத்தகைய நிலைத்து நிற்கும் அபிவிருத்தி சஸ்டைனபிள் டெவலப்மெண்ட் நோக்கிய இந்த நல்லாட்சி அரசாங்கத்தின் வேலை திட்டங்கள் பற்றியும் நாங்கள் அவதானம் செலுத்த வேண்டியுள்ளது. குறிப்பாக நான் இந்த உரையினூடாக ஒரு விடயத்தை முன்வைக்கலாம் நினைக்கிறேன். இவ்வாறு அரசாங்கங்களும் சர்வதேச நாடுகளும் ஒன்று சேர்ந்து பல்வேறு எண்ணக்கருக்களை முன்வைக்கின்ற வேளையில் இந்த நாட்டு மக்கள் அதனை உள்வாங்கிக் கொண்டு செயற்படுகின்ற மனோபாவம் உருவாக்கப்பட வேண்டும். முதலில் இந்த காலநிலை மாற்றத்தை தடுப்பதற்கு, சூழல் பாதிப்பு விளைவுகளை தடுப்பதற்கு நமது நாட்டு மக்களுக்கு அது குறித்தான அறிவு மேம்படும் வகையில் அந்த மனோபாவம் ஏற்படுகின்ற வகையில், எனக்கு முன்பதாக பேசிய உறுப்பினர் காட்டுத்தீ பற்றி பேசினார், அந்த காட்டுத்தீயை ஏற்படுத்தாத வகையிலான மனோபாவத்தை மக்களுக்கு எப்படி கொண்டு வருவது? நமது அன்றாட செயற்பாடுகளில் சூழல் பாதுகாப்பு இல்லாமற் போகின்றது என்கின்றது, நாங்கள் சூழலுக்கு தீங்கிழைக்கின்றோம் என்கின்ற விடயத்தை மக்களுக்கு எவ்வாறு தெளிவுபடுத்துவது? உதாரணமாக ஒன்று சொன்னால், இன்று கழிவுப் பொருட்களில் நாங்கள் கழிவுப் பொருட்கள் என்றவுடன் நாளாந்த வாழ்க்கையிலே நாங்கள் எதிர்நோக்குகின்ற சாதாரணமான கழிவுகளை யோசிக்கின்றோம். இன்று இந்த உலகை ஆக்கிரமித்துக் கொண்டிருக்கின்ற பிரதான கழிவுப் பொருள் எலக்ட்ரானிக் இலத்திரனியல் கழிவுப் பொருள். ஒரு 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 கைத்தொலைபேசியை, ஒரு தொலைக்காட்சி பெட்டியை, ஒரு குளிர்சாதன பெட்டியை பாவித்து விட்டு நாங்கள் வீசுகின்ற போது அவை பல தொன் கணக்குகளிலே இங்கே சூழலை மாசடி செய்கின்ற ஒரு விடயம் காணப்படுகிறது. எனவே மக்களின் மனோபாவத்தின் ஊடாக தாங்கள் பாவிக்கின்ற எலக்ட்ரானிக் உபகரணங்களை குறைத்துக் கொள்வதன் ஊடாக, அதன் பாவனையில் ஒரு கட்டுப்பாட்டை கொண்டு வருவதன் ஊடாக இந்த சூழல் பாதுகாப்பு மற்றும் இந்த காலநிலை பாதுகாப்பு சம்பந்தப்பட்ட விடயங்களில் கவனம் செலுத்த முடியும். இறுதியாக ஒரு முக்கியமான விடயத்தை முன்னாள் பெருந்தோட்ட அமைச்சர் மைந்த சமரசிங்க அவர்கள் உரையாற்றுகின்ற போது இங்கே ஞாபகப்படுத்தினார். நமது நாட்டின் தேயிலைக்கு சர்வதேச ரீதியாக ஓசோன் ஃப்ரெண்ட்லி டீ என்கின்ற நாமத்தை குறிக்கின்ற வாய்ப்பை நாங்கள் பெற்றிருக்கிறோம். இலங்கையில் உற்பத்தி செய்யப்படும் தேயிலைக்கு மாத்திரம்தான் அத்தகைய ஓசோன் ஃப்ரெண்ட்லி டீ என்கின்ற ஒரு சின்னத்தை பயன்படுத்தக்கூடிய வாய்ப்பு இருப்பதாக சொல்லியிருந்தார். இது மிகவும் வரவேற்கத்தக்கது. ஆனால் அத்தகைய பெருமை பெற்ற தேயிலை இந்த நாட்டில் இப்பொழுது எவ்வாறு சென்று கொண்டிருக்கிறது? அந்த தேயிலை கைத்தொழில் எவ்வாறு சென்று கொண்டிருக்கிறது? தேயிலை கைத்தொழிலை பாதுகாப்பாக இருந்தால் அதனூடாகவே பல இயற்கை காலநிலையை பாதுகாக்கக்கூடிய, இயற்கை சூழலை பாதுகாக்கக்கூடிய ரம்மியமான இலங்கையை உருவாக்கக்கூடிய வாய்ப்பு இருக்கும். அதே நேரத்தில் ஒரு வருமானத்தை பெற்றுக் கொடுக்கக்கூடிய பிரதான மூலமாகவும் இருந்து வந்த பெருந்தோட்ட கைத்தொழில் இன்று இந்த நாட்டில் கைவிடப்பட்ட ஒரு துறையாக மாறிக்கொண்டு வருகிறது. பல தேயிலை தோட்டங்கள் முறையாக பராமரிக்கப்படுவதில்லை. இது தொடர்பாக நாங்கள் பல சந்தர்ப்பங்களில் பலவிதமாக பேசியிருக்கிறோம். எனவே இயற்கையை பாதுகாக்கும் அதே நேரம், காலநிலையை சீராக பாதுகாக்கும் அதே நேரம், பொருளாதார ரீதியாகவும் சர்வதேச பொருளாதார ரீதியாக வளர்ச்சியை காட்டுகின்ற அதே நேரம் சர்வதேச ரீதியாக இலங்கைக்கு நட்பெயரையும் இத்தகைய ஓசோன் ஃப்ரெண்ட்லி டீ எனப்படுகின்ற நாமத்தையும் பெற்றுக் கொடுக்கக்கூடிய தேயிலை துறையை பாதுகாப்பதையும் இந்த காலநிலை பாதுகாப்போடு சம்பந்தப்பட்ட ஒரு விடயமாக கருத்தில் கொண்டு செயற்பட வேண்டும் என எனது வேண்டுகோளை விடுத்து வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. கரு சந்தீப் சமரசிங்க மந்திரிதுமா அவதுமாறு வினாடி ஹயாய்.
கரு உங்களாசுனரோட சபாபத்துமணி தமிழ்நாசிரி ஸ்ருதிராந்தினா மட்டும் அவஸ்தாவை லபாதுன்னு கன வகையம மே வெதகத் கிவிசுமா கன கதா கண்ண விட்டு அப்படி பொட்டாக் அதீத்தே கன பலாண்டோன அது மே தேசகுணிக விபர்யாசியா நெத்வேலா திபெட்னே ஐக்கியலா பலனுக்கொட்ட அப்படி தானுவா அதீத்தே கார்மிக விப்ளயாத் பமனாக் நெமை ஏ காலே அதிபுன கிரியாதாமையான் மனுஷயா விசின் கிருப்பு கிரியாதாமையான் ஹிந்தா யுத்த ஏ வகையம கர்மாந்தசால அதிவீம் ஜனகானே வடிவீம் எதுகொட்ட வனாந்தர ஹெலிகிரீம மேவாகே சிதுவீம் நிசா மே காலகுணிக விபர்யாசியான் சிதுவிலா திபெனோ ஏ வகையம மே விபர்யாசியான் நெத்துவெனக்கொட்ட எஹம நெத்தாங் அது அப்படி தன்னோ அப்படி குளோபல் வார்மிங் வார்மிங் என கதாக எஹம நெத்தாங் கோலிய உஷ்ணாத்வே கன மே கோலிய உஷ்ணாத்வே சேம தனம லோகே வடிவீகன கிஹின் திபெனவா அது மே பாரிஸ் கிவுசுமா ஹரா பலாபருத்வேன்னே மே கோலிய உஷ்ணாத்வே சென்டிகிரேட் தெககட்ட பமன ஏக சீமா கரண்ட அது அப்ப அதிகாரி ஜனாதிபத்துமா அது பரிசர அமாத்தியவர ஹட்டியட விஷால கர்த்தவியா கருகனையானு மே ரட்டே மே பரிசரைய ஹிதகாமி ரட்டக் பவட்ட பத்கரல வெட கட்டியத்து கருகனையாண்டு முதம உதாரணே தமாய் அப்படி தன்னவா கிருஷிகர்மேதியா பலனுகொட்ட எத்துமாகி நாயகத்தின் வசவிச தொர ரட்டக் எதிகரண்ட கட்டியத்து கரல திபெனும் அது மே பாரிஸ் கிவுசுமட்ட எத்துமா மே ஏ சஹயகே லபாதி தத்தினவா கப்பிட்ட லொகு ஹைஜா ඒවගේම මේ පැරිස් ගිවිසුම දිහා බලනකොට අපි දන්න දෙයක් තමයි මේ පැරිස් ගිවිසුමට අද දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවල් ඒවගේම නොදිනු සියලුම රටවල් මේකට සහයෝගය දෙන රටවල් 195කින් 175ක් මෙම ගිවිසුමට මෙම පරිසරය රැකගන්න මේ ගිවිසුමට සහයෝගය ලබා දීලා තිබෙනවා. ඒවගේම අද අපි ඒ දේ ගැන ගෝලීය වශයෙන් කතා කරනකොට අපේ වගකීමක් සහ යුතුකමක් තියෙන අපේ රටේ පරිසරය ආරක්ෂා කිරීම. මොකද අද අපේ රටෙත් විශාල පරිසර එහෙම නැත්නම් දේශගුණික විපර්යාසයන් සිදු වෙලා තිබෙනවා. එම දේශගුණික විපර්යාසයන් සිදු වෙලා තියෙනකොට අපි දන්නවා රාජ්‍ය ආයතන තියෙනවා, රාජ්‍ය නොවන ආයතන තියෙනවා. එයාගේ වගකීම තමයි ඒ විපර්යාසයන් වලට හරියාකාරව විනීතභාවයෙන් ඒවට පිළියම් සොයන්න. හැබැයි අපි දන්නවා විශේෂයෙන්ම ගංගා ඇලදොල ගත්තාම පහුගිය වකවානුවේ අපි දැක්කා පහුගිය රජය කාලේ පරිසරයට කිසිම දෙයක් පරිසරය ගැන හිතන්නේ නැතුව එදා හිටපු පාලකය මොනවද කරේ? වැලිගොඩ දැම්මා, තනිකර ගංගා නිම්න ඉවර කරලා දැම්මා. එතකොට ජනතාවට ජලය නැති වුණා. මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. අදත් ඒ හස්තයන් තාම අප දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. අද මාවය ගත්තාම මාවයේ වැලි ගොඩ දාන්න පුළුවන් නම් ඒ ගොඩ දාන්න පුළුවන් ඉන්නේ දවස් දෙකකට පමණයි. ගරු මූලාසන සභාපතිතුමනි, දවස් දෙකකට පමණයි පර්මිට් එකකින් වැලි ගොඩ දාන්න පුළුවන් වෙන්නේ. හැබැයි පර්මිට් එක ලබා ගත්ත අය දවස් පහේම නැත්නම් දවස් හයේම වැලි හතේම වැලි ගොඩ දාන්න කටයුතු කරගෙන යනවා. ඉතින් මේවට පරිසර අමාත්‍යාංශය හරහා දැඩි ලෙස ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක මේ වෙලාව අපි කියන. මොකද අපේ අතිගරු ජනාධිපතිතුමා මේ කරන ක්‍රියාදාමයන් වල ඵල නෙලන්න පුළුවන් වෙන්නේ හරියට ඒ අවශ්‍ය නීතිමය පැත්තෙනුත් ඒ ක්‍රියාදාමයන් ගත්තොත්. ඒ වගේම අපි දන්නවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තහම අද මං හිතන්නේ දෙපාර්තමේන්තුව තමයි මේ දූෂිතම දෙපාර්තමේන්තුවක් හැටියට අපිට හඳුනන්න පුළුවන්. මේක ඉන්න සෑම නිලධාරියෙක් නෙමෙයි, සමහර නිලධාරීන් මොනවද කරන්නේ? දැව ඉරණ මෝල් අල්ලගෙන රුපියල් 360 බලපත්‍රය, දැව ලෑලි ගෙනියන බලපත්‍රය රුපියල් 25,000ට විකුණනවා. මෝල් අරගෙන අර කඳන් ගෙනියන මුරුඩු වෙන ගෙනියන කඳන් පර්මිට් නැවත ගෙනල්ලා ඒ කට්ටියට කැමති ලී මෝල් වලට ලඝු ලේකන වලට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා එතනින් මේ ලෑලි යනකොට එළියේ ලෑලි වලට අච්චු ගහනවා. ගහපුවාම මං හිතන්නේ ලෑලි අඩි 100 දික් අඩි 100ක් ඒ වගේ ප්‍රමාණයක් යයි. හැබැයි රුපියල් 40,000ක 50,000ක පමණයි ඒකේ ඒ යනවයි කියලා පෙන්නන්නේ. හැබැයි ලක්ෂ 7,000ක විතර ලී හැමදාම මේ විදිහට යනවා. ඒතර මේවා අවම කරන්න නැතුව අපේ මේ ගෝලීය උෂ්ණත්වය පමණක් නෙමෙයි මේ විපර්යාසය අපිට නැති කරන්න බැරි වෙනවා. ඒ වගේම අනික් දේ තමයි අපි දන්නවා ලොකු මාෆියාවක් තියෙනවා. ඒ තමයි ඩයිනමයිට් දාලා මාළු අල්ලන්නේ. මේක මං හිතන්නේ නැගෙනහිර ප්‍රදේශයේ සෑම තැනම සිදු වෙනවා. මේවටත් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ බ්ලූ ඇන්ඩ් ග්‍රීන් මේ කියන ගම්මාන මේ රටක් ගොඩ නගන්න බැරි වෙනවා. ඉතින් අපි දන්නවා අද විශේෂයෙන්ම අධිකාරු ජනාධිපතිතුමා එතුමා පරිසර අමාත්‍යවරයා හැටියට වැඩ කටයුතු සැහැණ ප්‍රමාණයක් කරගෙන ගිහින් තිබෙනවා. මේ අපේ ගම්මාන හරිත ගම්මාන කරන්න ඒක ඉතා වැදගත්. මොකද අපේ ගමේ අපේ රටේ අපි ගම ගත්තහම ගම තුලින් තමයි සෑම දෙයක්ම සිදුවිය යුත්තේ. අපි දන්නවා අද ගමේ ඉන්න ජනතාව හරියට ඒ අයව අධ්‍යාපනයේ අයට දුන්නා නම් පරිසරය රැකගන්න අනිවාර්යයෙන් මේ අය ඒ දේ කරනවා. ඒ වගේම නිලධාරීන්ගේ වගකීමක් තියෙනවා විශේෂයෙන්ම දැනුවත් කරලා හරියට ඒකාකාරීව ඉදිරියට මේ පරිසරයේ සංරක්ෂණය කරලා ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්න. ඒ වගේම අනික් දේ තමයි
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
හරි සභාපතිතුමනි, අනික් දේ තමයි අපි දන්න දෙයක් තියෙනවා. දැන් අපි මේ ඉදිරියට යනකොට විදුලි බල මණ්ඩලය විදුලිය ගැන කතා කරනකොට පුනර්ජනනීය ජන මේ බල ශක්තිය පැත්තට නැමුරු වීගෙන යනවා. ඒක තමයි මං හිතන්නේ මේ ගෝලීය උෂ්ණත්වය නැති කරන්න පුළුවන් හොඳ එක සාධකයක් තමයි ඒ දේ. ඒ තමයි සෝලා එනර්ජි පාවිච්චි කරම වින්මිල් එහෙම නැත්නම් මේ ඝන අපද්‍රව්‍ය පාවිච්චි කරලා ගන්න ඒ බලශක්තිය මේ හරහා මේ කර්තව්‍ය කරන්න මම හිතන්නේ අපි සියලු දෙනාම සැදී පැහැදී ඉන්නවා. හැබැයි මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. විදුලි බල මණ්ඩලය ගත්තාම මෙතන ගල්ලංගරු මාෆියාවක් තියෙනවා. මේ ගල්ලංගරු මාෆියාවෙන් සිදු කරන්නේ මොනවද? මේවාට මේ මේ අවශ්‍ය දේවල් පරිසර හිතකාමි, ඒ වගේම මේ රටේ ජනතාවගේ පමණක් නෙමෙයි අහිංසක දරුවන්ගේ අනාගතය රැකගන්න පුළුවන් මේ අවශ්‍ය දේවල් කරන්න ඉදරෙන් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේවටත් ගරු සභාපතිතුමනි, අපි මේ යම්කිසි ක්‍රමවේදයක් හැදිය යුතුයි කියන එකත් මේ වෙලාවේ අපි ප්‍රකාශ කරමින්, ඒ වගේම මම සභාවගත කරන මෙතන තියෙන මේ වනරක්ෂණ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ නිකුත් කරලා තියෙන බිල් නැත්තම් මේ බලපත්‍ර, මේ බලපත්‍ර වල තිබෙනවා හරියටම ලෑලි වල ගහලා තියෙන ප්‍රමාණය, මේ ලොරි වල ගෙනිහිල්ලා තියෙන ප්‍රමාණය. හැබැයි මේ ලොරි වල අල්ලන මේ ලොරියකට තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි තිබෙන්නේ. මම මේවා සභාගත කරනවා. ඒ වගේම දැඩි පරීක්ෂණයක් මම ඉල්ලා සිටිනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ දැව මේ ට්‍රාන්ස්පෝර්ට් කරන එකේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වෙන දේ දැඩි පරීක්ෂණයක් ඒ නිලධාරීන් හරහා කරන්නයි කියලා ඉල්ලා සිටමින් මට අවස්ථාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙමි. මගේ වචන සියල්ල අවසන් කරනවා.
බොහොම ස්තුතියි. බුධවාර විනාඩි 10යි.
බොහොම ස්තුතියි මූලාසන මන්ත්‍රීතුමනි. ඉතාමත් වැදගත් අනාගතයේ අපේ උපදින්න ඉන්න දරුවන්ටත් වැදගත් වන පනතක් සහ යෝජනාවක් හැටියට ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති මේ තීරණයකට සහය පළ කරන්න COP21 සඳහා වන යෝජනාවලිය සඳහා මගේ දායකත්වයේ ලබා ගන්න හැකියාව ලැබීම ගැන මම සතුටුසිතපත් වෙනවා. විශේෂයෙන් අද ගොඩක් මන්ත්‍රීවරු කතා කරා මේ අර්බුදය, එහෙමත් නැත්නම් වායුගෝලයේ උණුසුම් වීමත් එක්ක ඇතිවන ලෝකයේ ඇතිවන තත්ත්වයක් එක්ක මොන වගේ පිළියම් වලටද අපි යන්න ඕනේ කියලා. දැන් මම ඇත්තට මෙතන අපේ වාසුදේව නානායකකාර මන්ත්‍රීතුමා කතා කරපු එක් තැනකින් කතාව පටන් ගන්න කැමතියි. එතුමා ප්‍රකාශ කරා ඇත්තරම මේ වායුගෝලයේ උණුසුම් වෙන්න බලපාලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි ගල්ලඟුරු භාවිතය. මේ ගල්ලඟුරු භාවිතය ඇත්තරම මුලාසනාරුර මන්ත්‍රීතුමනි, අපි පහුගිය කාලේ දැක්කා මේ ගල්ලඟුරු භාවිතය තුළින් පරිසරයට වෙන හානිය විතරක් නෙමෙයි, පරිසර උෂ්ණත්වය කොච්චර වැඩි වෙනවද, ඒත් එක්කම ගෝලීය උෂ්ණත්වය වැඩිවීම තුළින් කාබන් ඩයොක්සයිඩ් නිපදවීම තුළින් මහා ජනතාවට, ලෝකවාසී ජනතාවට වෙන පාඩුව. ඉතින් මේ මේ ගැන කතා කරනකොට අපි විශේෂයෙන් දැන් අවශ්‍ය වන්නේ මේ උපාය මාර්ගිකව කොහොමද මේ පුනර්ජන්‍ය බලශක්තියත් එක්ක, එහෙම නැත්නම් දැන් විශේෂයෙන් ගල්ලඟුරු ගැන කතා කරොත් අද ගල්ලඟුරු ලංකාවේ වැඩියෙන් භාවිතා වෙන්නේ විදුලි බල උත්පාදනයේට. මේ විදුලි බල උත්පාදනයේට ගල්ලඟුරු භාවිතා කිරීම තුළම අපිට ගල්ලඟුරු මත දුවන ගල්ලඟුරු බලාගාරවලට රටේ ජනතාවත් කැමති නැහැ මේ තියෙන වාතාවරණය උඩ. ඒත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ගැන කටයුතු කරන සමහර විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අතලොස්සක් මේ ජනතා අභිලාෂයට පිටුපාලා ඒව වළක්වනවා. මේක ඊට දෙන්න බෑ. මම හිතන්නේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම කියන්නේ මේක. එහෙනම් මා යෝජනා කරනවා මේ සභාවට විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනාම එකතු වෙලා මේ ලෝකේම ප්‍රශ්නයක් වෙලා තියෙන කාලගුණ විපර්යාස වලට ඉඩ දෙන මේ ගල්ලඟුරු භාවිතය, එහෙම නැත්නම් ඩීසල් භාවිතයෙන් විදුලි බලය නිපදීම වෙනුවට පුනර්ජන්‍ය බලශක්තිය කරා යොමු විය යුතුයි. ඒ සඳහා අපේ ආණ්ඩුව විශේෂයෙන්ම සූර්ය බලශක්තිය මුළු ලංකාව පුරාම විහිදෙන වැඩපිළිවෙලක් හැටියට අපි දුටුවා. අර ගෙවල්වල වහලවල් සූර්ය බලශක්තිය, සූර්ය බලය ලබා ගන්න, විදුලි බලය ලබා ගන්න අවශ්‍යතාවය අනුව හැඩගස්සන හැටි අපි දැන ගෙවල් මිලියනයකින් මේ සූර්ය බලශක්තිය හරහා විදුලි බලය ලබා ගන්න අලුත් වැඩපිළිවෙළක් පටන් ගත්තා. මෙන්න මේ වගේ වැඩපිළිවෙළ අපි මහජන නියෝජිතයෝ හැටියට අපි වගකීම බාර අරගෙන අපි මේක මහජනතාව දැනුවත් කරමින් මේ බලපෑම කරන්න ඕන රටේ විශේෂයෙන් මේ විදුලි බල ශේෂ්ත්‍රයේ ඉන්ජිනේරු මහත්වරුන්ගේ සමහර අයගේ ඔළුවේ තියෙන මේ ගල්ලංගරු මොන කියන අදහස යටපත් කළ යුතුයි කියන මුලින්ම මේ අවශ්‍යතාවය ගැන කතා කළ යුතුයි කියලා මම හිතනවා. ශ්‍රී ලංකාවට දැන් දේශගුණික විපර්යාසයට මේ මුහුණ දීම පිළිබඳ විධිමත් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියට ප්‍රධාන පක්ෂ දෙකම අනුමැතිය ලැබිලා තියෙනවා. විශේෂයෙන් ගරු ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණය සඳහා ඇමතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය තුලත්. ඉතින් මේ ක්‍රියාවලි දෙකේම අපි කතා කරනවා 100%ක්ම දේශීය බලශක්තියට යන්න රට සූදානම් කියලා. එහෙනම් ඊට අවශ්‍ය තාක්ෂණික සිඳුම් ලබා දෙන්න වහාම පියවර ගත යුතුයි. ඒ සඳහා අපි පෙළ ගැසෙමින් ඉන්නවා. ශක්තිය අරපිරිවැස්මෙන් භාවිතා කිරීම, ශක්තිය ගවඩා කිරීම, යටිතල පහසුකම් පුනර්ජනනීය බලශක්තියට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම වහාම කළ යුතුයි. 2000 ශ්‍රිස්ත වන විට ඒ සියලු යටිතල පහසුකම් හදන්න අවශ්‍යයි. මේ සඳහා සුනිත්ත බලශක්ති අධිකාරියත්, ලංකා විදුලි බල මණ්ඩලයත් මේ සඳහා පෙරට ඇවිල්ලා ඒ සඳහා කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අපි දන්නවා ඉංජිනේරවරු කියන්නේ රටේ උගත්ම පිරිස. මං හිතනවා මම යෝජනා කරන මේ උගත්ම පිරිස තව ටිකක් රට ගැන හිතන්න. මං කියන්නේ සියලු දෙනානේ බොහෝම සුළු පිරිසක්, 95%ක් ඉන්නවා මේ රට ජාතිය ගැන හිතන යන පිරිස 95%. නමුත් 5%ක පිරිසක් ඉන්නවා මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේ සඳහා විරුද්ධ, මේ මාපියාවට යටවෙච්ච, විශේෂයෙන් අපි පසුගිය කාලේ කතා කරා ගල්ලංගරු මාපියාව ගැන, ගල්ලංගරු ටෙන්ඩර් වලින් වෙන අකටයුතුකම් ගැන. පසුගිය අවුරුදු 2009 පස්සේ වුණ සියලුම ගල්ලංගරු ටෙන්ඩර් ගිහිලා තිබුණේ එකම එක සමාගමකට. මේ සමාගම හරහා ඇත්තටම අපි කතා කරා නොබෙල් ප්‍රයිස් විනර්ස්ලා ගැන. ලංකාවෙත් නොබෙල් ප්‍රයිස් විනර්ස්ලාගේ ටීම් එකක් හිටියා. ඒක අර ලෝකයේ තියෙන නොබෙල් සම්මාන ගන්න අයටත් වඩා විශාල ප්‍රමාණයක් නොබෙල් ප්‍රයිස් එක අරන් තිබුණා මේ ගල්ලංගරු මාපියාව හරහා. ඉතින් මේ සඳහා සටන් කළ යුතුයි. මං හිතන්නේ මහජන නියෝජිතය හැටියට අපිට විශාල වගකීමක් තියෙනවා. මං හිතන්නේ පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතව මේ සඳහා පෙරට පැමිණිය යුතුයි. ලංකාව කියන්නේ බුලාසිනරුන්ගේ මන්ත්‍රීතුමනි නිවර්තන කලාපීය රටක්. අවුරුද්ද පුරාම හිරු එළිය. මම දන්නවා ඔබතුමා නියෝජනය කරන වැල්ලවාය පැත්ත, මොණ්ඩාගල ආසනේ වැල්ලවාය තමයි මුලාසනාරුවට මන්ත්‍රීතුමනි ලංකාවේ හොඳම බලශක්ති ප්‍රභේදයක් හැටියට සූර්ය බලය ලබා ගන්න පුළුවන් හොඳම තැන, රේඩියේෂන් එක වැඩිම තැන. ඉතින් ඔබතුමාට ඒ සඳහා නායකත්වයේ ගත හැකි වැල්ලවාය ප්‍රදේශයේම මේ සූර්ය බලශක්තියෙන් ප්‍රබෝධමත් කරලා ලංකාවට අවශ්‍ය බලශක්තිය ලබා ගන්න. ඒ නිසා දැනට මේ අපතේ යන හිරු එළියෙන් වහාම ප්‍රයෝජන ගත යුතුයි. සූර්ය බල සංග්‍රාමයට මම කලින් කිව්වා වගේ සියලුම පක්ෂ එකතු වෙලා රටේ හැම වහලකම සූර්ය පැනල සවිකරොත් අපි හිතන්නේ මේ අලුතෙන් හදන වහලවල වේදම් අඩු කරලා කෙලින්ම අලුතෙන් හදන ගෙවල් වල සූර්ය වහලක් හදන්න පුළුවන්. මේ වගේ අලුත් ක්‍රමවේදයන් වලට අපි කල්පනා කළ යුතුයි. ඒක නිවර්තන කලාපී රටකට හරියන අලුත් නිර්මාණයක් වේවි. මම විශේෂයෙන් ඉංජිනේරවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හිතන්න. කොහොමද වහලේ අලුතෙන් සූර්ය පැනල් වලින් අලුත් වහලයක් හදන්නේ? එතකොට අපිට උළු සෙවිලි කරලා ඒකට උඩින් සූර්ය පැනල් හයි කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම සූර්ය පැනල් හරහා වහලේ නිර්මාණය කරගන්න පුළුවන්. අද ලෝකයේ දියුණු රටවල් වල නොයෙකුත් සමාගම් මේ සඳහා පෙළ ගැහිලා ඉන්නවා. ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන විදිහටම අපිට රට පුරාම දර විදුලි බලාගාර හදන්න, ඒ වගේම දුප්පත් ජනතාවට අවශ්‍ය ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න පුළුවන්. අපි හැමෝගෙම ඡන්දදායකින්ට අලුත් වටිනාකමක් වහල වැටෙන හිරු එළිය, වත්තේ ගැවෙන ගහකොළ, ඊට පස්සේ අපිට මේක පුළුවන් සල්ලි බවට පත් කරන්න පුළුවන්. ඒක තමයි අපේ රටේ ආර්ථිකයේ වර්ධනය වෙන ප්‍රධානම අනාගත සාධකයක් වෙන්නේ. අද සම්මත කරන මේ එකඟතාව අපි ඒකමතිකව සම්මත කරගත යුතුයි. ඒත් සමග 2030 දේශීය බලශක්ති විකල්පය සපුරා ගන්න අපේ ඉලක්කය අපි ලෝකයට ඉදිරිපත් කළ යුතුයි. එවිට නව සම්මුති ආණ්ඩුවට ලෝකයට තවත් අලුත් පණිවිඩයක් මේ මගින් ලබා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, මගින් අපට එක්සත් ජාතීන්ගේ සමුළුවේදී දැනට වඩා වටිනාකමක් ලැබෙනවා. අපි සූදානම් වෙලා හොඳ සංවිධානාත්මක කණ්ඩායමක් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වෙනවා. COP21 මේ පැරිස් සමුළුවෙන් පස්සේ දැන් දුප්පත් පොහොසත් කියලා රටවල් වල ભેදයක් නැහැ. ඒක එක මිටට ලෝකය හරහා මේ තිරසාර සංවර්ධනයට යා යුතුයි. අපේ රට හදන්න ලෝක පරිමාණයෙන් තියෙන හරිත සානද, ඒ කියන්නේ දිගුකාලීන ණය ලබා ගන්න පුළුවන්, මේ සඳහා නිලධාරීන් වේගයෙන් වැඩ කටයුතු කළ යුතු වෙනවා. ඒ මත පදනම් හොඳ ක්‍රියාකාරී සැලැස්මක් මේ අයවැයත් සමග අනාගතයේ රජයේ එළි දක්වනවා. මම හිතන්නේ මේ කාර්යයන් හරහා අපිට හැකියාව ලැබෙනවා. සූර්ය බලශක්තිය නැත්නම් අනිකුත් පුනර්ජනනීය බලශක්තිය හරහා අපිට අවශ්‍ය බලශක්ති ප්‍රභේදයන් හරහා රට බලශක්තියෙන් ස්වයංපෝෂිත කරන දේශයක් බවට පරිවර්තනය කරන්න. ඒත් එක්කම මම මේ ගැන හොයද්දි මට විවිධ රටවල් වල කරන පර්යේෂණ ගැනත් ඇස යොමු කරන්න හැකියාවක් ලැබුණා. මුලාසන රුඩ මන්ත්‍රීතුමනි උදාහරණයකට යුරෝපේ වැඩසටහනක් තියෙනවා, යුරෝප 2030 cleaner buses. දැන් මේ වැඩසටහන හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුරෝපයේ ධාවනය වන සියලුම බස් රථ cleaner buses හැටියට. ඒ කියන්නේ ෆොසිල් ඉන්ධන භාවිතා නොකර සූර්ය බලය හා වෙනකුත් අනෙකුත් පුනර්ජනීය බලශක්තිය හරහා සම්පූර්ණ මේ බස් ධාවනය කරන්න. මේ තුලින් අපිට පෙනෙනවා, අපි දැන් අද කොළඹ නගරයේ ගියොත් අපිට දකින්න පුළුවන් අපේ පෙනෙන ත්‍රිවිල් ප්‍රමාණයත් එක්ක අපි කොච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් උදාහරණවද අපි හුස්ම ගන්නකොට අපිට දැනෙනවා මේ තියෙන අපහසුතාව. මේ විදිහට කොළඹ නගරයේ දිගටම ගියොත් අපිටත් වෙනවා මේ ප්‍රශ්නේ. අපිට හුස්ම ගන්න වෙනත් වායුගෝලයට අවශ්‍ය මේ ඔක්සිජන් වෙනම ලබා ගත යුතු වෙනවා. මේ වගේ ප්‍රශ්න ලුද්දා ගත වෙනවා. ඒ වගේම
තව විනාඩියක් තියෙනවා
මුතුමා. ඒ වගේම පැරිසියේදී 2025 දී සියලුම බස් රථ පැරිසියේ භාවිතා කරන සියලුම බස් රථ මේ ක්ලීන බසස් වැඩසටහන හරහා භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපිත් විශේෂයෙන් මෙගාපොලිස් වැඩසටහන බස්නාහිර පළාත තුල මම දන්නවා එහෙම එවැනි වැඩසටහනක් තියෙනවා මෙගාපොලිස් වැඩසටහන හරහා. මම හිතන්නේ අපිට අනාගතේ අපි දැන් ඉඳන් කල්පනා කරොත් තවරු 10කින් අලුතෙන් එන ත්‍රිවිල් අලුතෙන් අපි බලාපොරොත්තු ත්‍රිවිල් සියල්ල විදුලියෙන් දාගෙන එන ත්‍රිවිල් බවට පත් කරොත් මම හිතන්නේ දැන්ට අපි ලක්ෂ 12කද ත්‍රිවිල් ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මේ ටික සම්පූර්ණයෙන් ක්ලීන ත්‍රිවිල් බවට පත් කළොත් විතරයි අපිට මේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සඳහාත් අපි යොමු කළ යුතුයි. ඒ වගේම අපිට බස්නාහිර පළාතේ අපි තව අවුරුදු 10ක් හරියට අපේ අනාගත සැලසුම් එක්ක ඒ අපේ සැලසුම් මේ යටතේ තියෙනවා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමේ මෙගාපොලිස් වැඩසටහනේ 2030 වන විට අපිට පැහැදිලිවම යුරෝපයේ වගේම අපිටත් පුළුවන් අපේ ප්‍රවාහන සේවය උදාහරණයක් ඇරෙන ක්ලීන බසස් නැත්නම් විදුලියෙන් දුවන බස් රථ බැටරියෙන් දුවන බස් රථ මේ සඳහා ප්‍රමුඛත්වය ලබා ගන්න. එහෙම වුණොත් අපිට මුළු කොළඹ ප්‍රදේශයේම කොළඹ බස්නාහිර පළාතම විශේෂයෙන් පිරිසිදු වාතාශ්‍රය තියෙන ප්‍රදේශයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් තමයි අපේ මේ COP21 බලාපොරොත්තු සපුරා ලිය හැකි වෙන්නේ. මම හිතන්නේ මේ සඳහා පැහැදිලි නායකත්වයක් රටට ලැබිලා තියෙනවා. ගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් මේ සඳහා ප්‍රමුඛත්වය ගන්නවා. මේකට පක්ෂ විපක්ෂ භේදයෙන් තොර සියලුම මන්ත්‍රීවරු මම කලින් කීවක්සේ මේ සඳහා පෙරටා යුතුයි. ඒ වගේම ගරු මුලසනර මන්ත්‍රීතුමනි අවසන් වශයෙන් මම මේ අවස්ථාව යොදා ගන්නවා මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 23ක් විශිෂ්ට සේවා කාලයකට පසු අද දින විනම් 2019 විශ්‍රාම ගන්න W ඩොනල්ඩ් ප්‍රනාන්දු මහතාට සුබ විශ්‍රාම දිවියකට සුබපැතුම් එකතු කරන්න. ඔහු සේවය කළේ පාර්ලිමේන්තු ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ. මට මතක ඔහුත් කතා කළා විශේෂයෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් විදුලිය ලබාගත හැකි නේද කියලා දවසක් කතා කර මම හිතා. ඒ නිසයි මම එතුමාත් මේ මතක් කරන්නේ. බොහොම ස්තුතියි
එතුමාට අපේ සුබපැතුම්. ඒ වගේම දැන් මම ආරාධනා කරනවා විජේපාල හෙට්ටිරාජකාරි මන්ත්‍රීතුමාට විනාඩි 6ක් ඔබ තුමාට
දෙන්න. උලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මා ඉතාමත්ම සතුටු වෙනවාද එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්පුතියේ පාර්ශ්වකරුවන් හැටියට විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ විවාදයට ලක් වෙන අවස්ථාව රටක් හැටියට ජාතියක් හැටියට අපි මොන සංවර්ධන කටයුතු කරත් මේ සඳහා අපේ යුතුකම සහ අපේ වගකීම වර්තමාන ඉෂ්ට කරන්නට අවස්ථා ලැබෙන මොහොතක්. මා විශේෂයෙන්ම සතුටු වෙනවා අපි එදා අපි දන්නවා මේ රටේ ඉතිහාසය පිළිබඳව ඒ වගේම කර්මාන්ත විප්ලවය පිළිබඳව කතා කරනකොට අපි එදා අනතුරු ඇඟෙව්වා. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරවලින් ඒ වගේම මධ්‍යධරණී මුහුදට එකතු වෙන තෙල් සහ වෙනත් ඒ වගේම කාබන් විමෝචනය පිළිබඳව අපි මම හිතන්නේ දශක 4කට 5කට ඉස්සෙල්ලා කතා කරා. පාසලේ අධ්‍යාපනය ලබනකොට අපේ දරුවන්ට අපි කියලා දුන්නා කවදා හරි මේ රටේ ඇමරිකාවේ චිකාගෝවක් ඒ වගේ මේ තුලින් මේ ඉතාමත්ම දැකුම් කළු එක්කම පවිත්‍ර වූ මේ අපේ මුහුදු සීමාවන් ඉතාමත් අවාසනාවන් තත්ත්වයකට පත් වේ කියලා. අපි එදා කිව්වා අපට කවදාවත් තව කාලයක් යනකොට ව්‍යාසයාත්‍රා එවගේම එගුවන් මාර්ග එවගේ මුහුදු මාර්ග අපිට තියෙන මාර්ග පද්ධතිය තුල කාබන් විමෝචනය වීම තුලින් මේ රටේ පරිසරය ඇතිවන තත්ත්වයන් පිළිබඳව අපි කතා කරා. මෛත්‍රී ඒක උච්චතම අවස්ථාවට අද පැමිණිලි අවසානයි. අද ලංකාවේ ගත්තත් පෙනහළු රෝගීන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙලා ඒ තුලින් පිළිකා සහ වෙනත් රෝග තත්ත්වයන්ට පත් වෙලා අද මිනිසෙක් මැරුණොත් අපට තියෙන එක්කෝ හાર્ට් ඇටැක් එක හෘද ආබාධ වගේම පිළිකා ඉතාමත්ම දැඩි ලෙස මාහිතනවා මේ සමාජයේ මේ ඉතාමත්ම අවාසනාවන්ත ලෙස ස්ථාපිත වෙලා තියෙනවා. සම මේ සියල්ලටම ලංකාව හැටියට අපට තනියෙන් මේව කටයුත්ත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපට අවශ්‍යයි ලෝකයේ සහයෝගියද දියුණු රටවල් ඇමරිකා එක්සත් ජනපදය ගත්තත් ජපානය ගත්තත් චීනය ගත්තත් ඉන්දියාව ගත්තත් ඒ වගේ දකුණු ආසියාවේ රටවල් විතරක් නෙමෙයි ලෝකේ මම හිතනවා ඉතාමත්ම යුරෝපීය රටවල් වල අද මේ තත්ත්වයට අපි ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවක් හැටියට අද මේ රටවල් සියල්ල එකට එකතු වෙලා මේ රටේ අපි නිර්මාණ මේ ලෝකයේ තුල නිර්මාණය කරන ඒ නොඑක් සංමුතියන් ඒ තුලින් මේ රට ගලව ගන්න පුළුවන් මිසක් ලංකාවට විතරක් මොනව කරත් වැඩක් නැහැ. අසල ඉන්දියාව අසල බංගලිදේශය ඒ වගේම නොඑක් මේ ආසන්න මැදදරණී මුහුද තුල තිබෙන රටවල් ඒ වගේම ඉන්දියන් සාගරයේ තිබෙන රටවල් මේ හැම කෙනෙක්ම ලෝකයේ මේකට එකතු වෙන්නට ඕන අවස්ථාවක්. මේක තනි තනි පුද්ගලයන් හැටියට නැකිදින්න බෑ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මා විශ්වාස කරනවා අද මේ තාමත් වැදගත් අවස්ථාවකට මුහුණ දීලා තිබෙනවා. එදා 2015 ඔක්තෝබර් මාසේ ඉදිරිපත් කරන ලද ඒ වගේම ඒ අනුව කටයුතු කරපු විශේෂයෙන්ම මේ වැඩපිළිවෙලට අපේ සහයෝගය අපි ලබා ගන්නට ඕන. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන ශ්‍රී ලංකාවේ අපේක්ෂිත දේශීය තීරණ කරන ලද දායකත්වයන් පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම හරිතාගාර වාරි විමෝචනය ඒ වගේම දේශගොනික විපර්යාස වලට අනුහුරු වීම ඒ වගේම දේශගොනික විපර්යාස හේතුවෙන් සිදුවෙන ආපදා පාඩු අලාභහානි දේශගොනික විපර්යාස නිසා සිදුවන හෝ වඩා තීව්‍ර වන දීර්ඝ නියන් තත්ත්වයන් ක්ෂණික ගම් වතුර වැනි ආන්තික දේශගුණික ආපදාවන් හේතුවෙන් ඇතිවන පාඩුවා අලාභහානි පිළිබඳ වෝර්සෝ අන්තර්ජාතික ක්‍රමවේදය තුලත් පෝලන්තේ වෝර්සෝහි පැවති 19 වෙනි පාර්ශ්වකරුවන්ගේ සමුළුවේදීත් සම්මත කරගන්න ලැබුණා. අපි විශේෂයෙන්ම සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා නුදුරු දිනකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පවත්වනු ලබන මෙම සම්මේලන තුනින් සමුළුව තුලින් වඩ වඩාත් එදා සුසිල් ප්‍රේම ජයන්ත මැතිතුමා පරිසර ඇමති හැටියට එදා අත්සංකල්ල මේ ගිවිසුමට ස්ථිර කළා ස්ථාවර කළා යන අවස්ථාවක්. මම සතුටු වෙනවා මාත් වාසනාවන්ත වෙනවා මේ සම්මේලනයේ අතිගරු ජනාධිපතිතුමා සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසට මටත් ඇතුළත් වෙන්නට ලැබුණා. මෛත්‍රී ඒකත් මා හිතනවා අපේ වාසනාවක් කොට අපි සලකනවා. අපි ජීවතුන් අතර ඉන්න කාලේ අනාගතේ තවත් 7 වසර ගණනාවක් මේ භූතලය ඒ වගේම මේ තුලින් මිනිස්සුන්ට ජීවත් වෙන්නට පුළුවන් වටාපිටාවක් නිර්මාණය කරන්නට අවශ්‍ය ශක්තියට දායකත්වය ලබා දෙන්න පුළුවන් කමක් ලැබෙනවා. විදේශ රටකදීත් ඒ වගේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුලත් මේ අනපනත් එක්කම මේ සම්මුතිය වලට කතා කරන්නට ලැබීම තුලින් අපි විශේෂයෙන්ම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි කතා කරන්න බොහෝ දේවල් තිබුණත් මම හිතනවා නැකිටලා අපහු වාඩි වෙනකොට කාලය අවසන් වෙලා. නමුත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි විශේෂයෙන්ම මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. අපට අවශ්‍ය වෙන අලුත් නිපුණ තුලින් උදාහරණයක් හැටියට අද ඇවිල්ලා තියෙනවා ඉලෙක්ට්‍රික් කා සහ වෙනත් වාහන. මේක අපි එන්න මේ අයතල ප්‍රචලිත වෙන්නට ඕන. ආනයනය කරන්න ඕන. එහෙම නැත්නම් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කවුරුත් සමහර වෙලාවට සමච්චලයට ලක් කරනවා. මේ ඉන්න බොහෝ දෙනෙක් අද වොස්සගන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාව. මේව අලුතින් එන්නේ විදුලියේ බලයෙන් නිෂ්පාදනය වේවා. මම දන්නවා අද මේ නිසා අද 1 රුපියලක්වත් යන්නේ නැහැ ඉන්ධනවලට. එක්කම අර විදුලි බල විශේෂයෙන්ම සූර්ය කෝෂ තුලින් ඒකට අවශ්‍ය විදුලිය එක්ක අවශ්‍ය බලය ලබා ගන්නට පුළුවන් අවස්ථාවක් නද උදා වෙලා තිනා අද සාමාන්‍ය දෛනිකෝගේ නිවසක. එසේ අපට කියන්න සිද්ධ වෙනවා ඉදිරියේදී අපේ මුදල් ගරු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාටත් මේ රටේ මෝටර් ආනයනය කරනවා නම් කරුණාකරලා මේ වගේ ඉලෙක්ට්‍රික් වාහන අද ₹136,37ක් වෙනවා. මේක අඩු ගානේ ₹25කටවත් ටිකක් අඩු කළා. අපට දෙන්න පුළුවන් කමක් ලැබුණොත් මා හිතනවා ත්‍රී වීල් රථවලට යන ඒවා මෝටර් සයිකල් වලින් යන අය ඒ වගේම පාවිච්චි අඩු වෙනවා විතරක් නෙමෙයි මම හිතනවා දෛනිකව විශේෂයෙන්ම කාමනික විමෝචනය අවම කරන්න පුළුවන් අවස්ථාවක් අපි ඉදිරියට සූදානම් වෙනවා විශේෂයෙන්ම කොළඹ නගරය තුල උඩින් යන නැත්තම් ගුවන් පාලම් වලින් යන විශේෂයෙන්ම ගුවන් පාලම් වලින් යන දුම්රිය එක්කම බස් රථ අපි ඒ වගේ වැඩ පිළිලක් ක්‍රියාත්මක කරන්න අපි ලෑස්ති වෙන එක කොළඹට විතරක් නෙමෙයි ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ විදුලියෙන් මේක ගමන් කරන්න අපි දන්නවා චීනයට ගියාම වෙනත් රටකට ගියාම උමන් දුම්රිය තුලින් විශේෂයෙන්ම ඇතිවන කාලය ඉතුරු වෙනා වගේම ඒ තුලින් පරිසරය දූෂණය වීම වළක්වෙනවා අපි ඒ තුලින් මේ රටේ නැවත වරක් මිනිසුන්ට හුස්ම ගන්නී අයිතිය අපි ආරක්ෂා කර දෙනවා ඒසම විශ්වාස කරනවා ලංකාවේ අපි මොන සැලසුම් කරත් අප නොයෙක් විදිය සැලසුම් කරනවා හැබැයි ඒක ක්‍රියාවට නංවනකොට අපි පරාජය වෙලා අවසානයි ඒ නිසා අපි රජයක් හැටියට අපි විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමා පරිසර අමාත්‍යවරයා හැටියට මෙතන අනුරාධ ජයවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාලට විශාල කාර්යභාරයක් තිබෙනවා සමාවෙන්න එක තත්පර විනාඩියක් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මොකද අපි අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂයෙන්ම පරිසර කටයුතු පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරයා හැටියට හැම දිස්ත්‍රික්කයේම මේ ඉන්න අයට එයි කටයුතු කරන්නට යම් කිසි ශක්තියක් දීලා තිබෙනවා නමුත් පරිසර කටයුතු තුල ජාතික වැඩපිළිවෙලට යම් යම් අඩුපාඩු තිබෙනවා මම ඉල්ලීමක් කරනවා ඔබතුමත් නියෝජ්‍ය අමාත්‍යතුමා හැටියට ගරු අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන්නට මේකට නැවත වරක් ශක්තිය දෙන්නට ඕන දිස්ත්‍රික් මට්ටමින් ඇවිල්ලා ඒකම ප්‍රාදේශීය කොට්ටාස මට්ටමින් ඇවිල්ලා මේ වැඩපිළිවෙල දැනුවත් කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ කටයුත්තකට අතහිත දෙන්න කියලා ආරාධනය කරමි මේ යෝජනාව හදවතින්ම මම අත් දෙක මුස්සලා ඒ යෝජනාව සම්මත කිරීමට මා හිතනවා මන්ත්‍රීවරයෙක් හැටියට මහජන නියෝජිතයෙක් හැටියට කටයුතු කරනවා කියන එක මතක් කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.